අවිරුද්ධං විරුද්දේසු අත්තදණ්ඩේසු නිබ්බුතං සාධානේසු අනාදානං තමහං භූමි බ්‍රාහ්මනංති. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්ත ගාථාරත්නය ධම්මපද පාලියේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වන ගාථාරත්නය. මේ ගාථාරත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඉතා සුවිශේෂී කාරණාවක් අරමුණු කරගෙන සංකිච්ච, පණ්ඩිත, සෝපාක සහ රේවත කියන සාමණේරයන් වහන්සේලා මුල් කරගෙන තමයි මේ ගාථාරත්නය දේශනා කරන්නට යෙදුණි. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ පින්නතින එක බැමිණියක් දානයක් පූජා කරන්න කල්පනා කළා. මේ බැමිණි තමන්ගේ ස්වාමියාට මතක් කළා, අපේ දානෙට භික්ෂූන් වහන්සේලා හතර නමක් වැඩම කරවගෙන එන්න කියලා. හැබැයි බැමිණි විශේෂයෙන් සඳහන් කළා, වැඩිමහලු භික්ෂූන් වහන්සේලා හතර නමක් වැඩම කරවගෙන එන්න කියලා. බමුණා ඒ කාරණාව ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට සඳහන් කරහම බ්‍රාහ්මණයට ලැබුණේ සාමණේර ස්වාමීන් වහන්සේලා හතර නමක්. ඒ ස්වාමීන් වහන්සේලා හතර නමගේ නම් තමයි අපි මුලින් සඳහන් කරන්නට යෙදුණේ, සංකිච්ච, පණ්ඩිත, සෝපාක සහ රේවත කියන සාමණේරයන් වහන්සේලා හතර නම. මේ හතර නමම හත් අවුරුදු වයසයි. එතකොට බැමිණිය සඳහන් කළේ වැඩිමාළු භික්ෂූන් වහන්සේලා හතර නමක් වැඩමවාගෙන ඉන්න කියලා. දැන් ඉතාම ලාබාල ස්වාමීන් වහන්සේලා හතර නමක් තමයි ලැබුණේ බ්‍රාහ්මණයට. බ්‍රාහ්මණය උන්වහන්සේලාත් වැඩමවාගෙන තමන්ගේ නිවසට ගියා. බැමිණි මහ ලොකු ආසන තමයි පනවලා තිබුණේ ලොකු ස්වාමීන් වහන්සේලාට වැඩෙයින්ට. දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේලා හතර නම දැක්ක ගමන් බැමිණියට දැඩි කෝපයක් ඇති වුණා. බ්‍රාහ්මණයට හොඳටම දොස් කීවා. මං කීවේ වැඩිමහලු ස්වාමීන් වහන්සේලා වැඩමවාගෙන එන්න කියලා. නමුත් ඔබ ඔබේ මුණුබුරන්ටත් වඩා පුංචි හාමුදුරු ටිකක් තමයි වැඩම කරවගෙන ඇවිල්ලා තියෙන්නේ. අර ලොකු ආසනවල තිබිච්ච සුදුරේදී එළලා තිබිච්ච වයින් කරලා බොහොම මිටි පුංචි ආසන හතරකට මෙරේදී එළලා ආසන පැනෙව්වා. පොඩි ස්වාමීන් වහන්සේලා ඒ ආසනවල වැඩ හිටියා. බැමිණි බ්‍රාහ්මණයට තවත් දොස් කියලා කිව්වා, ගිහිල්ල වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් තව එක්කෙන්ට කියලා. දැන් මේ සිද්ධිය වෙන්නේ උදේ කාලේ. ඒ වෙලාවේ බ්‍රාහ්මණය ආපහු විහාරයට ගිහනකොට මුණ ගැහුණ සැරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි අපේ ගෙදර දානෙට වඩින්න කියලා. සැරියුත් මහරහතන් වහන්සේ තාම පිණ්ඩපාති වැඩලා තිබුණෙත් නැහැ. උන්වහන්සේ බ්‍රාහ්මණයත් එක්ක ඒ ගෙදරට වැඩම කළා. වැඩම කරලා දොරකඩින් ඇතුල් වෙනකොට දැක්ක පොඩි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. රහතන් වහන්සේ සඳහන් කළා, ස්වාමින් වහන්සේලා හතර නමකටයි දානි සකස් කරලා තියෙන්නේ. හතර නමක් ගෙදර වැඩ ඉන්නවා. මගේ පාත්‍රය ආපහු දෙන්න කියලා පාත්‍රය ඉල්ලගෙන උන්වහන්සේ පිටත් වෙලා යන්න ගියා. බැමිණි ඇවිල්ල බලහම රහතන් වහන්සේ වඩිනවා. කාරණාව විමසුවහම බ්‍රාහ්මණය සඳහන් කළා, හතර නමකට සකස් කරපු දානි පස් නමක් වළඳන්න සූදානම් නැති නිසා උන්වහන්සේ වැඩිය කියලා. ආය බැමිණි කියනවා, එහෙනම් විහාරයට ගිහිල්ලා ආයෙත් වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්ක එන්න කියලා. ඊළඟ සැරේට එක් කරගෙන ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේත් දැක්කා දොරකඩින් ඇතුල් වෙනකොටම පොඩි හාමුදුරුවරු වැඩ ඉන්නවා. හැබැයි දැන් උන්වහන්සේලා බොහොම පීඩාවට පත් වෙලා ඉන්නේ. මොකද උදේ වැඩම කරවගෙන ගියේ, තාම ආහාර ටිකක් ලැබිලා නැහැ. එහෙනම් මේ පොඩි ස්වාමීන් වහන්සේලා පීඩාවට පත් කරන්න එපා, උන්වහන්සේලාට දානි පිළිගන්වන්න කියලා මුගලන් මහරහතන් වහන්සේත් වැඩියා. බැමිණි ආපහු එනකොට උන්වහන්සේත් වඩිනවා. බැමිණි සඳහන් කළා, මේ මහණුන්ට ආහාර එපා වෙලාවක්ද? එහෙනම් යාග කරන තැනකට ගිහිල්ලා මහළු බමුණෙක් එක්කේට කියලා. හැබැයි දැන් පොඩි රහතන් වහන්සේ ලවුනාට දැන් සෑහෙන්ට කුසගිනි. උන්වහන්සේලාගේ ගුණතේජසත් මේ නිවසතුළ උන්වහන්සේලා පත්වෙලා තියෙන අපහසුතාවයක් නිසා සක්‍ර දේවේන්ද්‍රයන්ට මේ කරුණ දැනුණා. උන්වහන්සේ ඉතාම මහළු බ්‍රාහ්මණයගෙ වෙසක් පවාගෙන අර යාග කරන ස්ථානයට ඇවෙල්ල හිටිය. බමුණ ගිහිල්ල කතා කළේ සක් දෙවිඳුටමයි. සක් දෙවිඳුත් අඩගහගෙන බමුණ යනවා ගෙදර. ඈතින් එනවා දකිනකොට බැමිණියට පුදුම සතුටක්. ඉතාම වයසක බ්‍රාහ්මණය. එනිසා ගොඩාක් සතුටුයි. හැබැයි බැමිණි බොහෝම සතුටින් බලාගෙන හිටියා. ආසනයකුත් හොඳට පනවලා තිබුණා. නමුත් මේ වයසක බ්‍රාහ්මණය ඇවිල්ලා ඉස්සරලාම කළේ අර පුංචි හාමුදුරුවන්ට දනගහල වැන්ද. දනගහල වැඳලා පනවලා තිබිච්ච ආසනය වාඩි වුණේ නෑ. එතන බිම පලක් බැඳගෙන වාඩි වුණා. බැමිණි ඒක දැකලා කියනවා, ඔබේ මුණුබුරන්ටත් වඩා පුංචි අයට දනගහල වැඳලා පනවපු ආසනය වාඩිවුණෙත් නැතුව බිමම වාඩි වුණා. ඒ හින්දා මගේ දානෙටන් ඔබත් හරියන්නේ නෑ. ඒ හින්ද යන්න කියල කිව්වා. බමුණට කිව්වා වහාම එළියට ගෙනහිල්ල දාන්න කියලා. බමුණ අතින් අල්ලලා ගෙනහින් දාන්න හැදුව හැදුව එලි එක්ක යන්න බෑ. බැමිණී දෙන්නම ඇවිල්ල දැන් අර මහළු බමුණගේ අත් දෙකින්ම අල්ලගෙන ඇදගෙන යන්න හදනවා එළියට. ඒත් නැගිටින්නේ නෑ. ඊට පස්සේ පිටටත් ගැහුවා. ඒත් පන්නන්න බෑ. හැබැයි පස්සේ සඳහන් කළා මම සක්‍ර දේවේන්ද්‍රයෝ කියලා. දානේ ටික රාතන් වහන්සේලාට පූජ කළා. කරන්න දෙයක් නැති නිසා බැමිණි දන්නේ මේ කවුද කියලා. මහළු බමුණට ආහාර දෙනකොට ස්වාමීන් වහන්සේලාටත් ආහාර පූජ කළා. හැබැයි දානේ වළඳලා ඉවර වුණා. කාගේවත් කිසිම අමනාපයක් නැහැ. බමුණයි බැමිණී බලාගෙන ඉන්නකොට එක ස්වාමීන් වහන්සේ නමක් ගෙදර කැණි මඩල පලාගෙන අහසින් වැඩියා. අනික් ස්වාමීන් වහන්සේ ඉස්සරහ තිබිච්ච දොරබාව සිදුරු කරගෙන උන්වහන්සේ එතනින් වැඩියා. අනික් ස්වාමීන් වහන්සේ පිටිපස්සේ දොරට උඩින් සිදුරු කරගෙන වැඩියා. අනික් ස්වාමීන් වහන්සේත් බිච්ච සිදුරු කරගෙනම වැඩියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේත් තැනක සිදුරක් හදාගෙනම වැඩියා. කවුරුවත් ඇරලා තිබිච්ච දොරවල් වලින් වැඩම කළේ නැහැ. දැන් මේ ගෙදර සිදුරු පහක් හැදිලා පස් දිනක් පස් ආකාරයකින් ගියපු නිසා ආන් ඒ නිසා ගෙදරට අනික් අය නමක් තිබ්බා පස් සිදුරු සහිත ගෙදර කියලා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේටත් දැනෙනවා. පොඩි සාමණේර ස්වාමින් වහන්සේලා විහාරයට වැඩියහම විහාරයේ සිටපු භික්ෂූන් වහන්සේලා ඇහුවා, ඇවැත්නි බමුණු ගෙදරින් හොඳට සත්කාර සංග්‍රහ කළාද, මොනවද තොරතුරු කියලා. සාමණේරයන් වහන්සේලා සඳහන් කළා, අනේ ස්වාමීනි ඒ ගැන විශේෂයෙන් කතා කරන්න එපා. අපි දැක්කට පස්සේ ඒ ගෙදර හිටපු බ්‍රාහ්මණතුමිය මේ ගින්නට දාපු ලුණු වගේ පුපුරන්න පටන් ගත්තා බොහොම කේන්තියෙන්. ඒ නිසා වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්ක එන්න කිව්වා. අපි මේ ලාබාලයි කියලා තමයි ඒ තරම් කේන්ති ගියේ ඇයට. හැබැයි ඉතින් බ්‍රාහ්මණය ගිහිල්ලා වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමක් එක්කරගෙන ආවා. ඒ එක්කරගෙන ආවේ වෙන කවුරුවත් නෙමේ, අපේ උපාධ්‍යයන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ අපි ඉන්නවා දැකලා අපට හදාපු දානේ ටික අපටම තියලා උන්වහන්සේ වැඩම කළා. උන්වහන්සේ වැඩිය නිසා දෙවෙනි වරටත් ස්වාමීන් වහන්සේ නමක් එක්කරගෙන ආවා. ඒ වැඩියෙත් වෙන කවුරුවත් නෙමේ, අපේ මහමුගලන් මහරහතන් වහන්සේමයි. උන්වහන්සේත් අපි දැකලා උන්වහන්සේත් වැඩම කළා. වයසක බමුණෙක් එක්කරගෙන ආවා. නමුත් ඒ ඇවිල්ලා තියෙන්නේ බමුණෙක් නෙමෙයි, ඒ ඇවිල්ලා තිබුණේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. අන්තිමට මේ අය අපි බොහොම පීඩාවට පත් කරලා නමුත් අපිට ආහාර පිළිගැන්නුවා. අපි දානේ වළඳලා මේ විදිහට වැටියා. ඒ වෙලාවේ අර වැඩිමාළු ස්වාමීන් වහන්සේලා ඇහුවා, ඇවැත්නි ඒ ගෙදරදී ඒ තරම් අපහසුතාවයකට ලක් වුණා නම් ඔබලාට කේන්ති ආවේ නැද්ද කියලා. මේ පොඩි ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා, අනේ ස්වාමීනි අපිට එහෙම කිසිම කේන්තියක් ආවේ නැහැ. දාන පිළිගන්වනකන් වෙන දේවල් දිහා බලාගෙන අපි වැඩ හිටියා. ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේලා සඳහන් කළා, මේ ඇත්තෝ රහත් වෙලා නැතුවම රහතන් වහන්සේලා වගේ පෙනී හිටින්ට හදනවා. මෙච්චර දේවල් වෙලත් කේන්ති ගිය නෑ කියල කියනවා. මේ කතාව ටිකටික පැතිරිලා ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. අපේ බුදුරජාණන් වහන්සේ ආං ඒ වෙලාවෙ තමයි අපි අර ධර්ම මාතෘකාව කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාලේ. අවිරුද්ධං විරුද්දේසු අත්ත දණ්ඩේසු නිබ්බුතං සදානේසු අනාදානං තමහං භූමි බ්‍රාහ්මණ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා විරුද්ධ වූවන් අතුරෙහි විරුද්ධ නොවූද ගන්නා ලද දඬු ඇත්තවුන් අතරෙහි නිවී ගියා වූද ගැනුම් සහිතයන් අතරෙහි ගැනුම් නැත්තා වූද ඔහුට මම කියනවා බ්‍රාහ්මණය කියලා. තමහං භූමි බ්‍රාහ්මණ. විරුද්ධ වූ අය අතර විරුද්ධ නැතුව ජීවත් වෙනවා. දඬුමුගුරු ගත්තවුන් අතර දඬුමුගුරු ගන්නේ නැතුව ජීවත් වෙනවා. නොයෙක් ආකාරයෙන් කරදර කම්කටොළුවලට තමන් පාත්‍ර කරනුන් අතර ඔවුන්ට ද්වේෂ කරන්නේ නැතුව ජීවත් වෙනවා. අන් ඒයට මම කියනවා බ්‍රාහ්මණ කියලා. එතකොට මේ පොඩි හාමුදුරුවරු හතර නම. නමුත් මේ ස්වාමීන් වහන්සේලා මේ පෙනුමෙන් විතරයි පොඩි. අපිට පොඩි කියන වචනේ පාවිච්චි කරන්න ඉඩ නැති තරම්. වයසින් ඉතාම පොඩි. හත් අවුරුදු වයසේ. නමුත් මේ අයගේ ස්වභාවය මොනවාගේ අයද? කොයිවාගේ බලපරාක්‍රමයන් තියෙන අයද? කොයි තරං ඉරදීන් තියෙන අයද? මොන තරං හැකියාවන් ඇති අයද කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ වෙන වෙනම කරුණු පැහැදිලි කරලා දේශනා කරනවා. තාම සාමණේරයි. සෝපාක මහරහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේම තමයි උපසම්පදාව දුන්නේ දායජ්‍ය උපසම්පදාව. ඒවාගේ උපසම්පදාව ලැබිච්ච සාමණේරයන් වහන්සේලා දෙන්නෙක් අපේ ශාසනය සඳහන් කරනවා. එක්කෙනෙක් සුමන සාමණේර. ඒ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. මේ සුමන සාමණේර කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක වැඩි සාමණේරයන් වහන්සේ ගැන නෙමෙයි. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේරයන් වහන්සේ. අනිත් එක්කෙනා සෝපාක රහතන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේගේම උපසම්පදාව ලැබුවේ හත් අවුරුදු වයසෙමයි. සෝපාක පොඩි හාමුදුරුවන්ගෙන් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න 10ක් ඇහුවා. ඒ ප්‍රශ්න 10ට උන්වහන්සේ පිළිතුරු සැපෙව්වා. ඒ පිළිතුරු සපයලා ඉවර වෙනකොට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ උපසම්පදාවත් එයම කියලා දේශනා කොට වදාලා. හැබැයි අදනම් කොයි තරම් ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් ඇහුවත් ඒ ප්‍රශ්න වලට පහසු වෙන්නම් උත්තර දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවේ පුතේ එකක් නම් මොකද්ද කියලා. ඒක නාමකින්. ඔය ප්‍රශ්නේ අපෙන් ඇහුවනම් අපිට මේ කාරණාව පිළිබඳව මොන තරම් හිතන්න වෙයිද? කී දෙනෙකුගෙන් අහන්න වෙයිද මේ එකක් නම් මොකද්ද කියලා අහනවා මොකද්ද ඒකේ තේරුම කියලා. එමුණට සෝපාකයන් වහන්සේ අහපු නිමේෂයෙන් භාග්‍යතුන් වහන්සේට ඊළඟට උත්තරේ සපයනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. මේ ලෝකේ තියෙන පළවෙනි දේ සියලුම සත්වයන්ට ආහාර අවශ්‍යයි. ඒක නාමකින් කියලා අහපුවාම සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. ද්වේ නාමකින් දෙකක් නම් මොකද්ද? නාමංච රූපංච. තීනි නාමකින් තුනක් නම් මොකද්ද? තිස්සෝ වේදනා. මේ ආදි වශයෙන් ප්‍රශ්න 10ක් අහනවා. ප්‍රශ්න 10ටම අහන සැනින් උත්තර ලැබෙනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ ක්‍රමයෙන්ම උන්වහන්සේ උපසම්පදා කළා. සුමන සාමණේරයන් වහන්සේ. උන්වහන්සේත් බොහෝම පුංචි. තාම අවුරුදු 7යි වයස. අනුරුද්ධ මහරහතන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඳගන්න එන වෙලාවේ එදා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ ජේතවනාරාමෙ නෙමෙයි, ඒ ළඟම තිබුණා පූර්වආරාමේ. එදා වැඩ හිටියේ පූර්වආරාම විහාරේ. හැබැයි ඉතින් විහාරයට ඇතුල් වෙනකොටම අනික් ලොකු හාමුදුරුවෝ ගිහිල්ලා බොහෝම හුරතල් විදිහට පුංචි හාමුදුරන්ගේ ඔළුව අත ගෑවා, බඩ අත ගෑවා, අත මිරිකුවා, බඩගින්න රෑට නින්ද යනවද, ශාසනය පිළිබඳව කලකිරුණේ නැද්ද, ඒවාගේ බොහෝ දේවල් ඇහුවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේ මහණු නැසෙන්ඩ හදන හැටි. ඇයි අඳුරන්නේ නැහැ මේ කවුද කියලා. ඒ කාරණාව මේ අයට ඔප්පු කරලා දෙන්න ඕනෑ. නිකම්ම කියනවට වඩා ඒක පැහැදිලි කරන්න ඕනේ හොඳට දැනෙන විදිහට. ආන් එදා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කළ ආනන්ද, මට අනවතප්ත විලෙන් පැන්ගෙනල්ලා සිරිපාදෝවනය කරගණ්ඩ ඕන කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ විහාරේ ඉන්න සාමණේර ස්වාමීන් වහන්සේලා 500 නමක් රැස් කරවලා කිව්වා, කාටද පුළුවන් භාග්‍යතුන් වහන්සේට අනවතප්ත විලෙන් පැන්ගෙනල්ල දෙන්න. රහත් නොවිච්ච සාමණේර ස්වාමීන් වහන්සේලාට ඒක කොහොමවත් කරන්න බෑ. රහත් වෙච්ච අනිත් සාමණේර ස්වාමීන් වහන්සේලා ඒකට කතා කළේ නෑ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා, මෙතන රහත් වෙච්ච සාමණේරවරු කවුරුවත් නැද්ද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා, ඉන්නවා ස්වාමීනි. එහෙනම් ඇයි මේ ආරාධනාව බාරගන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒ රහත් වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේලා සඳහන් කළා, ස්වාමීනි ආනන්දයන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ ඔය ලෑස්ති වෙන්නේ අපි ලව්ව පැංගෙන්නන්න නෙමෙයි, සුමන සාමණේරයන් ලව්ව පැංගෙන්නන්නයි. දෙහිඳ උන්වහන්සේගේ අවස්ථාව උන්වහන්සේටම තිබුණාවි. සුමන සාමණේරයන් වහන්සේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලීම බාර අරගෙන සඳහන් කරනවා, කලගෙඩි 60ක පමණ ජලය අල්ලන විශාල කලයක් විශාකා මහ උපාසිකාව පූජා කරලා තියෙන තනිකර ඝන රත්තරන් ඔබ්බෝල පූජා කරපු කලගෙඩි. ආන් ඒ කලේ අරගෙන කටින් එල්ලගෙන අනවතප්ත විලගාවට ගිහිල්ලා පැන් අරගෙන එන්න ලාස්ති වෙනකොට එතන ඉන්න පන්තක නාගරාජයා, ස්වාමීනි මං වාගේ සේවකයෙක් මෙතන ඉන්නකොට ඔබ වහන්සේ ඇයි පැන් ගෙනියන්න ආවේ? පැන් කලේ මට දෙන්න කියලා අරගෙන කරේ තියාගන්න ලෑස්ති වෙනකොට, නෑ නාගරාජයේ, භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මං පැන් අරන් එයි කියලා. මටම දෙන්න කියලා කලී ඔසවාගෙන අහසින්ම වඩිනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නලා සඳහන් කරනවා, හංස පැටවිකු වගේ සාමණේරයන් පැන් අරගෙන හැටි බලන්න කියලා. ළඟට ඇවිල්ලා පැන් කලේ බිම තියලා බුදුරජාණන් වහන්සේට වැඳලා ඉල්ලීමක් කළා, ස්වාමීනි මේ අනවතප්ත විලේ පැන් මේ පැනින් සිරිපාදෝවනය කරගන්න කියලා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සුමන ඔබේ උපසම්පදාවත් මේත් එක්කම ලැබෙනවා. වස් කීයද කියලා ඇහුවා, ස්වාමීනි වස් 7යි කිව්වා. එහෙනම් සුමන ඔබට උපසම්පදාවත් මේත් එක්කම මම ප්‍රදානය කරනවා. එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රේෂ්ඨ උපසම්පදාව ලබාපු අය වයස අවුරුදු 7 වුණාට මේ ශාසනයේ පුදුම බලපරාක්‍රමයක් තිබුණා අය. ශාසනයේ නියෝජිත භාවය ලබාගත් අය මේ සාමණේරයන් වහන්සේලා 4 නමම. ශාසනයේ නියෝජිත භාවය ලැබුව කියල කියන්නේ. පිනතුනේ නියෝජිත භාවය ලබාගත්ත කියල කියන්නේ සැරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන්න අවස්ථාව උදාකරගත්ත කියන එකයි. උන්වහන්සේලා වෙනුවෙන් ශාසනයට ලැබෙන දේවල් පිළිගන්ඩ පරිහරණය කරන්න සුදුසුකම ලැබුව කියන එකයි. ආං ඒ නියෝජිත භාවය ඉතාම ප්‍රබලයි. ඒ නියෝජිතයට කරන්න බැරි දෙයක් නෑ. එහෙමනම් වයසින් සහ පෙනුමෙන් පුංචි වුණාට උන්වහන්සේලා ගුණයෙන් සහ බලයෙන් පුංචි අය නෙමෙයි, සම්මා සම්බුද්ධ ශාසනයේ හැබෑම නියෝජිතයෝ. නමුත් ඒ කාරණාව අර බැමිණිට තේරුණේ නෑ. මහා කුසල් රැස්කර ගණ්ඩ තිබිච්ච අවස්ථාවක්, මහා කුසල් රැස්කර ගණ්ඩ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගණ්ඩ බැරි වුණා. නමුත් ස්වාමීන් වහන්සේලත් සඳහන් කළා, මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා අවබෝධ කළෙත් නෑ මේ පුංචි 4 නමම රහතන් වහන්සේලා කියලා. ආන් ඒ නිසයි චෝදනා මුඛයෙන් කතා කළේ රහත් නොවී රහත් වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ ගාවට ගියහම භාග්‍යතුන් වහන්සේ දන්නවා රහතන් වහන්සේ කොහොමද කියලා. ඒ තරම් නිර්මල වූ සම්මා සම්බුද්ධ ශාසනය කොච්චර ශ්‍රේෂ්ඨද. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, අවිරුද්ධං විරුද්දේසු, විරුද්ධ වූවන් අතුරෙහි විරුද්ධ නොවී ජීවත් වෙනවා. තමන්ට කොයි තරම් හතුරෝ හිටියත්, තමන්ට කොයි තරම් අමනාපකම් තියන අය හිටියත්, තමන්ට කොයි තරම් කරදර හිංසා කරන්න ආවත්, තමන්ගේ කොයි තරම් ආත්ම ගෞරවය විනාශ කරන්න කවුරු හරි ලෑස්ති වුණත්, ඒ කිසිම කෙනෙක් පිළිබඳව අබමල් රේනුව කමනාපයක් කේන්තියක් දේශසිතක් මේ රහත්තෙච්ච උත්තමයන් වහන්සේ ගාව ඇත්තේම නෑ. අර පොඩි ස්වාමීන් වහන්සේලා අර ගෙදරට වැඩම කරවගෙන ගිහිල්ලා දානෙට වඩා හිඳවගෙන මේ බැමිණි කරාපු දේවල් පිනතුනේ ඔය දේ අපිට වුණා නම් එක අවස්ථාවයි අපි ඊළඟට නැගිටලා එතනින් පිටත් වෙනවා. ඒ හිතේ දේශ සහගත බවක් තියෙන නිසා. නමුත් රහතන් වහන්සේගේ හිතේ එහෙම දෙයක් නෑ. යම්සේ ජලයෙන් පිරිසිදු කළාද යම් තැනක් ආන් ඒ වගේ හැම වෙලාවෙම පිරිසිදුයි. කෙලෙස් උපදිනවා කියලා කියන්නේ දේශ උපදිනවා කියලා කියන්නේ තාම කෙලෙස් තියෙනවා කියන එකයි. එහෙනම් එහෙම නැති නිසා කේන්ති ගන්න දෙයක් උන්වහන්සේට ඇත්තෙම නෑ. අවේලාව වෙනතුරු දාන පිළිගන්නන්නේ නැතුව ඉඳලා යන්න කියලා කිව්වත් ගෙට ඇතුල් වෙනකොට ඇතුල්ුනේ කොයි වාගේ මෛත්‍රී සිතකින්ද උන්වහන්සේ තරින් පිට වෙන්නේ ඒ මෛත්‍රී චිත්තයේ එසේම දරාගෙනමයි. ඊළඟට මේ ද්වේෂය කියන කාරණාව අපේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම අපිට බොහෝ දේශනාවලින් උපදෙස් දෙනවා ද්වේෂයෙන් තොරව ජීවත් වෙන්න කියලා. කේන්ති ගන්නේ නැතුව ජීවත් වෙන්න කියලා. මේකට ආඝාතය කියලා වචනයක් පාවිච්චි කරනවා. එනිසා ආඝාත පටිවිණේ කියලා දේශනාවල්ද කරලා තියෙනවා. ද්විතීයි ආඝාත පටිවිණේ වගේ දේශනාවල් එහෙම සරියුත් මහරහතන් වහන්සේ වගේ කරපු ශ්‍රේෂ්ඨ දේශනාවල්. කෝපය නැති කරගන්නේ කොහොමද කියන්නේ සුවිශේෂී උදාහරණ සහිතව මේ දේශනාවල් උන්වහන්සේලා කරලා තියෙනවා. කොයි තරම් අමාරුද තමන්ට උපදින කෝපය පාලනය කරන්න. මොන තරම් අමාරුවෙන් නමුත් ඒ කෝපය පාලනය කරගත පුද්ගලයාම සැනසෙනවා කියන එකයි දේශනාවේ සඳහන් කළේ. මේ ආඝාත පටිවිණේ සූත්‍රවල එක උදාහරණයක් සඳහන් කරලා තියෙනවා. දීර්ඝ මාර්ගයක එක පුද්ගලයෙක් යනවා. හැබැයි ඒ පුද්ගලයා ඉස්සරහ බැලුවත් හරි දුරයි, පිටිපස්ස බැලුවත් වෙන පේන පහසුකම් සහිත තැනක් නෑ. මෙයාට හරීම පිපාසයි. ඒ පිපාසයේ තරම කියලා කිව්වොත් දැන් ගිලගන්න තමන්ගේ කටේ කෙලවත් නැති තරම්. දැන් දිවගිලෙයි කියන තරමටම පිපාසයි. නමුත් මෙයාට ඇවිදගෙන යනකොට හම්බ වෙනවා මේ ගවයෝ ඇවිදගෙන ගියපු කුරවලවල්. ගවය ඇවිද්දහම ගවයාගේ කුරට පොළොව කැඩිලා චූටි චූටි වලවල් හැදෙනවා. ඒවට කියන්නේ කුරවලවල් කියලා. පොද වැස්සක් ගිහිල්ලා මේ කුරවලවල් වල වතුර ටික ටික තියෙනවා. බොහෝම ස්වල්පයයි. දැන් ඊළඟට සඳහන් කරනවා දැන් අර පුද්ගලයා දිව ගිලෙන ස්වභාවයෙන් ඉන්නේ. දැන් එයාට මේ කුරවලේ තියෙන වතුර ටික පාවිච්චි කරන්න පහසුද? පුළුහන්ද? බෑ. ඉතාම අපහසු ඒක පානය කරන්න බැරිම තරම්. නමුත් මෙයාට තියෙන දැන් වේදනාවත් එක්ක මොන ආකාරයකින් හරි මෙතන දන ගහලා කොන්ද නමලා ඔළුව පාත් කරලා යන්තම් තමන්ගේ දිව හරි එළියට දාලා අර වතුර ටිකක් යන්තම් දිව අගවත් තෙමා ගන්න ලැබුණොත් මෙයා ඉන්න තත්ත්වේ හැටියට මෙයාට ලැබෙන ලොකු සහනයක්. හැබැයි ඒක එයාට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්ද? ඉතාම අපහසුවෙන්. නමුත් ඒ අවස්ථාව උදා කරගත්තොත් එයාට කොයි තරම් සහනයක් ලැබෙනවද? එහෙමනම් කුරවලවල් කීයක් ගාවට මෙයා දනගගා යන්න වෙයිද මේ මනුස්ස දිව තෙමාගෙන චුට්ටක් උගුර තෙමා ගන්න. හැබැයි ඒ මොන අපහසුතාවයට පත් වුණත් ඉන්න තත්ත්වේ හැටියට ඒ වැඩේ කරගත්තොත් දැනෙන්නේ ලොකු සහනයක්. ආන් ඒ වගේ තමයි සමහර කරුණවලදී අපි කියනවා ඉවසලා බැරිම තැන මං ඒ පුද්ගලයාට බැන්නා. ඉවසලා බැරිම තැන මං ඔහුට ගැහුවා. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ එහෙම අනුමත කරන්නේ නෑ. ඉවසලා බැරිම තැන තවත් ඉවසන්න පුළුවන් වෙච්ච කෙනා තමයි ශ්‍රේෂ්ඨ පුද්ගලයා. මොකද මේ ද්වේෂය කේන්තිය ඒ තරමටම අපේ සංසාර ගමන අඳුරු කරන නිසා. අපි තුලම තමයි උපදින්නේ. ඒ ඉපදිලා අපිවම විනාශ කරලා දානවා. ඒ නිසා මේක පාලනය කරගන්න හැම වෙලාවෙම භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙනවා. හේතුව පින්නතුනි හරි වටිනවා ඒ ද්වේෂය පාලනය කරගන්න එක. ඒක සාමාන්‍ය ජීවිතයටත් වටින ප්‍රමාණයේ මෙච්චරයි කියලා ඉවර කරන්න බැරි තරම් අපේ මරණ මංචකයටත් ආන් ඒ ඉවසීම ඒ තරමටම පිහිට වෙනවා. ඇයි මැරෙන වෙලාවටත් අපිට කේන්තියෙනවා. දැඩි දේශයකින් මරණයට පත්වනොත් කොහොම උපදින්න වෙනවාද සඳහන් කරනවා නයෙක් වෙලා ඉප දෙන්න පුළුවන් කියලා. පොළඟෙක් වෙලා ඉප දෙන්න පුළුවන් කියලා. විස සහිත සත්තු ඉන්නේ නයි පොළොංගු මාබිල්ලු දියමකුළු ගෝනුස්සු මේ වගේ තාම විස සහිත සත්තු වෙලා ඉපදෙන්ඩ තියෙන ඉඩකඩ ඉතාම ඉහලයි දේශ සහිතව මරණයට පත්වුණු. යකෙක් වෙලා ඉපදෙන්ඩ තියෙන අවස්ථාවත් ඉතාම ඉහලයි නිරේ ඉපදෙන්ඩ තියෙන අවස්ථාවත් බොහෝම ඉහලින් තියෙනවා දේශ සහිතව මරණයට පත්වෙන එක. දැන් අපිට ඇතිවෙන මේ සුළු සුළු දේශයන් පාලනය කරගන්න අපි කටයුතු කරගත්තේ නැත්තං එක මරණ මංචකේදවත් පාලනය වෙන්නේ නෑ. කෙනෙක් කියන්න පුළුවන් නෑ මං එදාට ඉවසන්නම් කියලා. එහෙම කීවට ඉවසන්න බෑ පුරුදු කරලා නැතුව. ආන් ඒ නිසා මේ දේශයට ප්‍රතිවිරුද්ධව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය කියලා ධර්මතාවයක්. පින්නතුනේ මරණ වෙලාවට දැඩි වේදනාවක් ඇති වෙන බවනි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒක අපිට පුරුදු වේදනාවක් නෙමෙයි. උණක් හැදුනහම ඇඟේ ඇති වෙන කැක්කුම් වේදනාව අපිට පුරුදුයි. මොකද ජීවිතයේ කීප වතාවක් හරි අපිට උණ හැදිලා තියෙන නිසා. හිසේ රදයක් හැදුනහම ඇති වෙන වේදනාව, හන්දිපත් රුදාවක් හැදුනහම ඇති වෙන වේදනාව අපිට පුරුදුයි. මොකද කීප සැරයක් ඒක හැදිලා තියෙන නිසා. හැබැයි මේ මරණ වේදනාව කියන එක කීප සැරයක් අපිට හැදිලා නෑ. එක පාරයි ජීවිතේ එළමෙන්නේ. ඒක අලුත්ම වේදනාවක්. කවදාවත් අපි ඒක අත්විඳලා නැති වේදනාවක්. ආන් එහෙනම් ඒක පාලනය කරගන්න අපිට හරි අමාරුයි. නෑ මට ඒක පාලනය කරන්න පුළුවන් කියලා හිතනවනම් යම් කෙනෙක් අපි අය කල්පනා කරලා බලන්නකෝ. බඩේ කැක්කුමක් හැදුනහම අපිට කේන්ති යන්නේ නැද්ද කියලා. ඔළුවේ කැක්කුමක් හැදුනහම අපිට කේන්ති යන්නේ නැද්ද? කවුරු හරි gedara ay ටිකක් හයියෙන් කතා කිරුවොත් ඒත් කේන්ති යනවා. එතකොට එහෙනම් අර මරණ මංචකයේ ඇති වෙන වේදනාවෙදී අපිට කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙයිද? ආන් ඒ දේශසිත පාලනය කරන්නයි මේ උපදෙස් දෙන්නේ. හැම වෙලාවෙම දේශයට ප්‍රතිවිරුද්ධ වූ මෛත්‍රියම ජීවිතයට එකතු කරගන්න ඕනේ කියලා. අපේ ඒක ස්වාමින් වහන්සේ නමක් හිටියා. අපේ ශාසනයේම මේ ස්වාමින් වහන්සේට බඩේ අමාරුවක් හැදුනා. හැබැයි මේ කාරණාව අපේ රටේම සිද්ධිය. මේ ස්වාමීන් වහන්සේ ටිකක් වයසක ස්වාමීන් වහන්සේ නමක්. සාමණේර ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා කිව්වා ආයස්මතුනි මට ඉවසන්න බැරි තරම් බඩේ කැක්කුමක් තියෙනවා. ස්වාමීනි ඉවසන්න. ඒක තමයි ගිහියයි පැවිද්දයි අතර තියෙන වෙනස. ගිහියට වේදනාවක් ඇතිවෙච්චම කෑ ගහනවා ස්වාමීනි. පැවිද්දා ඒ වේදනාව ඉවසනවා. ස්වාමීනි ඉවසන්න කිව්වා. මේ ස්වාමීන් වහන්සේ වේදනාව මොන තරම් ඉවසුවාද? බඩ පිපිලා වේදනා දීලා අන්තිමට බඩ පුපුරලා බඩවැල් එළියට ආවා. බඩවැල් එළියට ආවට පස්සේ අර සාමණේරවරුන්ට කතා කරලා අහනවා ආයුෂ්මතුන්ලා මම දැන් ඉවසුවා ඇද්ද කියලා. උන්වහන්සේ වේදනාවම මෙනෙහි කරලා අරහත්ත්වයට පත් වුණා. එහෙමනම් ඒ ඉවසීම ප්‍රගුණ කරන්න පුළුවන් වෙයිද සාමාන්‍ය කෙනෙකුට? එහෙනම් ඒක සෑහෙන කාලයක් පුරුදු කරලා තියෙන්න ඕනේ. ගාථාරත්නය සඳහන් කළා අත්ත දණ්ඩේසු නිබ්බුතං කියලා. දේශ කරන උන් අතරේ දේශ නොකර ජීවත් වෙනවා. දඬුමුගුරු ගත්ත උන් අතර දඬුමුගුරු නොගෙන ජීවත් වෙනවා. එහෙනම් දඬුමුගුරු ගත්ත උන් අතරේ අපිත් දඬුමුගුරු ගන්නෙත් ඒ ද්වේෂය නිසාමනේ. ඒ කාරණාවමයි ඒ නිසා මේ විදිහට සාකච්ඡා කළේ. ධර්ම දේශනාව සඳහා වෙන් වුණ කාලයේ නිමා වෙලක් තියෙන නිසා අපි ධර්ම දේශනාව ඉවර කරන්න සූදානම් වෙමු. ආන් ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නලා දුන්න මේ ස්වාමීන් වහන්සේලා මේ තරම් ඉවසුවේ උන්වහන්සේලා මේ සාමාන්‍ය අය කල්පනා කරන විදිහ අය නෙමෙයි. මේ පොඩි සාමණේරයන් වහන්සේලා හතර නමම සව් කෙලෙස් නසාපු උත්තමයෝමයි. උන්වහන්සේලා රහත් නොවී රහත් උනායයි ප්‍රකාශ කරන්න ඕන නිසා අපට කේන්තියක් ආවේ නෑ කියලා සඳහන් කළා නෙවෙයි. උන්වහන්සේලා සැබැවින්ම ඒ කෙලෙස් සියල්ලම නැති කරලා හිටපු අය. කාන් ඒ නිසා සඳහන් කරනවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ යන ස්කන්ධ පංචකය මමය මට අයත්ය කියන හැඟීමක් උන්වහන්සේලා ගාව නෑ. මම කියන හැඟීම උන්වහන්සේලා ළඟ නැතුවමයි උන්වහන්සේලා මේ ජීවත් වෙන්නේ. ඒ වුණාට සම්මුති ලෝකෙත් මම කියන හැඟීම නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම ජීවත් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම තේරුම් ගන්න ඕනේ. මොකද අපේ බුදුරජාණන් වහන්සේත් මම කියන වචනේ පාවිච්චි කළා. එනම් සම්මුතිය සම්මුතිය හැටියටම ගණ්ඩෝනෑ, පරමාර්ථය පරමාර්ථය හැටියටම ගණ්ඩෝනෑ. සම්මුතියයි පරමාර්ථයයි පටලවගත්තුත් මේ ධර්මය අපිට වරදින්ට පටන් ගන්නවා. භාගිතුන් වහන්සේ පරමාර්ථ වශයෙන් දේශනා කරපු ධර්මය අපි පරමාර්ථ වශයෙන්ම වෙනමම ඉගෙන ගණ්ඩෝනෑ. සම්මුති වශයෙන් දේශනා කරපු ධර්මය අපි වෙනමම සම්මුති වශයෙන් ඉගෙන ගණ්ඩෝනෑ. පරමාර්ථයයි සම්මුතියයි හොඳට අවබෝධ කරගත්ත කෙනට තමයි මේ දෙක පටලගන්න ඇතුව අපූරුවට අවබෝධයෙන් දකිට පුළුහංකම තියෙන්. එහෙනම් මමය මාගේ කියන හැඟීම ඇතිවෙච්ච කෙනටයි හැමවෙලාම දේශය උපදින්න පටන් ගන්න. ආං ඒ නිසා මේ ස්වභාවේ මනාව තේරුම් ගත්ත අවබෝධ කරගත්ත පුද්ගලයට මේ ලෝකයේ අකුසල් රැස් කරගන්න නැතුව ජීවත්වෙන්න්න පුළුවන්. තමහං භූමි බ්‍රාහ්මණං ආං එහෙම ශ්‍රේෂ්ඨයන්ට මම කියනවා බ්‍රාහ්මණය කියලා. එතකොට මේ තමයි හැබෑ බ්‍රාහ්මණයගේ හැටි. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයට කියන්නේ රහතන් වහන්සේ කියලා.